tunai pahai paha, tunai hatarai hatara.
Sri Lanka. Eki yadeshayak udesa pahandura. Nava Sri Lanka spur sangvidhanen. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2019 වර්ෂයේ ජූනි මාසේ 14 සිකුරාදා මේ වෙලාවේ ගුවන් විදුලි තරංගමාලා ඔස්සේ එහෙමත් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ අපට සවන් දෙන ඔබ සියලු දෙනාවම අපි මුණගැහෙන්නේ එන්නේ සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන හද පිරුණු දයාවෙන් ආදරයෙන් නව ශ්‍රී ලංකේ ඔක්ලන් නුවර තව සීත ඍතුව ලබල සුමාන 2යි ඊයේ අද සෑහෙන සීතලක් දැනුණා විශේෂයෙන්ම රාත්‍රී කාලේ ලබන සිකුරාදා ජූනි 21 වෙනිදා වර්ෂයේ කෙටිම දවාලක් තියෙන දිනය සතුටකට තියෙන්නේ ජූනි 21 පහ වුණාම ටිකෙන් ටික දවාල දික් වෙන්න පටන් ගන්නවා පටන් ගන්න මිනිත්තු වලින් දෙසැම්බර් වෙනකොට පැය කීපයකින් දවාල දික් වෙනවා අපේ මව්බිමේ දකින්න නැති දෙයක් මේ අපේ ලංකාවට නම් දවල් රෑ දෙක බොහෝ දුරට සමානයි. මව්බිමේ පසුගියදා ඇතිවුණු දහසකුත් ප්‍රශ්න නිසා වෙසක් උත්සවය සිතූ ලෙස පවත්වන්නට මේ වර්ෂයේදී බැරි වුණා. ඒ නිසා පොසොන් පොහොය උත්කර්ෂවත් ලෙස සමරන්නට රටම සූදානම් වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. පොසොන් පොහොය තව දවස් දෙකකින් එළඹෙනවා. ජූනි 16. පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයේ ප්‍රදේශයේ මිහින්තලය අටමස්ථානයේ ඇතුළු සියලු පූජනීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කර ඇති බව තමයි ආරක්ෂක අංශය පවසන්නේ. මේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා වලින් 15,000ක පමණ පිරිසක් යොදවා ඇති බවයි ආරංචි. තව ආරංචියක් තියෙනවා. අනුරාධපුර සිට මිහින්තලය දක්වා යන්න එන්න නොමිලේ ක්‍රියාත්මක වන දුම්රිය සේවයක් යොදවලා තියෙනවා කියලා. රජයත් ආරක්ෂක අංශයත් සෑහෙන උත්සාහයක් ගන්න බව පේනවා. වෙනදට පුසොන් කාලයට අනුරාධපුරයට එන සෙනඟ ප්‍රමාණය මෙවරත් ගෙන්ව ගන්න. ඉතින් අද සීසර ලංකා ප්‍රධාන වශයෙන් වෙන් වෙන්නේ පුසොන් පොහොය ඇතුළත්ව මහින්දාගමනය සම්බන්ධ විශේෂාංගයක් ඉදිරිපත් කරන්න. ඉතින් අපි පුංචි කාලින්දලම පොසොන් පොහොය දවස්වල ගුවන් විදුලියෙන් අහපු මේ පොසොන් ගීතෙන් වැඩසටහන ආරම්භ කරනවා. මේ විවියන් ද සිල්වා බොරලැස්ස.
පොසොන් පොහොය ගැන වැඩසටහනක් මුළු කාලේ පුරාම පවත්වන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි පසුගිය දිනවල කරුණු සොයාගෙන යනකොට හමු වුණා කලකට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ රජරට සේවයෙන් විකාශනය කරන ලද වැඩසටහන. ඉතින් අපි මුලින් බලාපොරොත්තු වෙන කොටස් ලබාගෙන ඔබට වැඩසටහනක් හදන්නට. නමුත් ඒක බලාගෙන යනකොට අපිට තුනයි කොටස් ලබා ගන්නට වඩා මුළු වැඩසටහනම ඔබට අසන්නට සැලසුත් වඩා හොඳයි කියලා. එමකට ඒක ඒ තරම් වටිනා විදිහට තමයි හරිගස්සලා තියෙන්නේ. ඉතින් ඒ තරම් උසස් අන්දම නිර්මාණය කරපු දෙයක් අපි වෙනස් කරන්න හිතුනෙත් නැහැ, හිතන්නෙත් නැහැ. ඉතින් අපි ඒ වැඩසටහනට සවන් දීලා අපේ ඉදිරි කොටස කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
Baby. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ ඉදිරිපත් කිරීමක්. මිහිඳු හිමියන් මෙරටට වැඩියේ අශෝක රජුගේ 18 වන රාජ්‍ය වර්ෂයේදීය. මේ දිනය මෙරටට වැසිපතා පජ්ජන්‍ය දෙවියන් සඳහා පුදු පූජා පවත්වන දිනයක් විය.
මිහිඳු හිමියන් මෙහෙතලා පවුමුදුනේදී හදිසියේම රජතුමාට මුණ ගැසුණා නොව පිළිගැනීමේ කුලලකට සහභාගී වීමක් වශයෙන් සැලකී සිටියයි විචාරක මතකයයි.
මිහිඳු හිමියන් සිය ධර්ම දූත කාර්ය සම්පූර්ණ කරනු සඳහා මහා පිරිස සමග මෙරටට පැමිණ බව මහාවංශයෙන් තහවුරු වේ.
අන්‍ය කොටස් වෙළඳ මාර්ගෝස්සේ පැමිණියත්මින් මහින්දාගමනේද ඒ අයිරින්ම සිදුවන්නට ඇතැයි සිටීම වැදගත්ය.
ලක්දිව සිංහල සමාජය සමෘද්ධිමත් කළේ බුදු සමයයි. මහින්දාගමනයෙන් පසු සිදු මේ බෞද්ධ ප්‍රබෝධය නිසා මෙරට ජනතාවගේ දෛනික ජීවිතයේ ඇති වූ වෙනස්කම් බොහෝය.
බුදුදහමේ ප්‍රභාවය ලැබීමට පෙර මෙරට වැසියාගේ දිවි පෙවත ආධුනික වශයෙන් එක අරමුණක් මත ගොඩනැගුණක් නොවේ.
කලක්තිස්සේ මුල් බැස ආ විශ්වාස මත ඔහු ගැනී සිටියහ. අසංවිධානාත්මක ඇදහිලි පදනම් කරගත් ගතානුගතිකත්වයට පුරුදුව සිටියහ.
මෙබඳු අවිනිශ්චිත ආගම් විසින් පෙළෙන සමාජය ගස් ගල් පර්වත ආරාම චෛත්‍ය සරණ ගියහ. තමන් කරන නොකර්මාන්ත වලට අදුග්‍රහිත දෙවියන් ඇතැයි කම්මාර දේවයාද දඩයමේදී ව්‍යාධ දේවයාද පුදන්නට වූහ.
මෙවැනි අසංස්කෘතික තත්ත්වයට සිංහල ජීවිතේ නැඹුරු වී ගියේ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආගමික අදහස් මතය. වරින් වර ලංකාවට සැපැත් වූ ඉන්දියානු මෙහි පදිංචි වූවා පමණක් නොව ඔවුන්ගේ ඇදහිලි ආචාර විචාර ක්‍රමද ගෙන ආහ.
පන්දුල වැනි ත්‍රිවේද පාරගත බ්‍රාහ්මණ පඬිවරුද මෙහි විසූහ. පන්දුකාභය කුමරු ශිල්ප ශාස්ත්‍ර උගත්තේ මොහු වෙතිනි. පන්දුකාභය සමයේ පැවති ආධුනික ආයතන ගැන පිරික්සීමේදී නිගණ්ඨයන් සිටි බවද සඳහන් වේ. නීච සුසානයක පෙරදිග පන්දුකාභය රජතෙමි ජෝතිය නිගණ්ඨයාගේ ගෙය කරවීය. එම ප්‍රදේශ ගිරි නිගණ්ඨයාද නානා පාෂාණ්ඩියෝද බොහෝ ශ්‍රමණයෝද විසූහ. රජතෙමේ කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා පිණිස ගෙවලක්ද කරවී යන මහාවංශයේ එන විස්තරයෙන් ප්‍රාග් බෞද්ධ යුගයේ ජෛනාගමිකන්ද ලක්දිව විසූ බවට සාධක තිබේ. ඊලාංකීය ශිෂ්ටාචාරය බෞද්ධාගමෙන් පෝෂණය වන්නට පටන් ගන්නේ මහින්දාගමනයෙන් පසුවයි.
උත්සවය සහ ලාංකික ජනතාව පිළිබඳව
අදහස් කීපයක් ඔබ වෙත ගේන්න. පොසොන් පෝය තරම් මම දන්නේ ලංකාවේ ජනතාවගේ ජීවිතවලට සමීප වෙච්ච දිනයක් ඇත්තේ නැහැ කියලා. වෙසක් උත්සවයේ ඇත්තවසේ වෙසක් පෝය ඉතාමත්ම වැදගත්. නමුත් ලාංකික ජනතාවට පොසොන් පෝය මම හිතන්නේ නොයෙක් කරුණුවලින් සලකනකොට ඊටත් වඩා වැදගත් කියලා කියන්න පුළුවන්. මොකද ලංකාවේ යම්කිසි ශිෂ්ටාචාරයක් ඇති වුණා නම් ඒ ශිෂ්ටාචාරයේ ඇතිවීමට මූලාරම්භයක් ඇති වුණේ පොසොන් පෝය දවස නිසා.
ඇත්තටම කියනවා නම් වංශකත තොරතුරු අනුව අපි සඳහන් වෙන මහා වංශකදී වගේ මහින්දාගමනට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා කියලා. ඒ වුණත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව බැලුවොත් එතකොට ඇත්තටම පසු කාලේ ඇති වෙච්ච සංවාදනය දිහා බැලුවම ලංකාවේ ශිෂ්ටාචාරයේ අඩිතාලම වැටුනේ මේ පොසොන් පෝය දිනේ කියලා කියන්න පුළුවන් මහින්දාගමනයෙන් පස්සේ.
ඔව්. ඒ මහින්දාගමනය නිසා ඇත්ත වශයෙන්ම බුදු සමයේ නිල වශයෙන් ලංකාව පිළිගැනීම විතරක් නෙමෙයි සිද්ධ වුණේ.
මේ ශිෂ්ටාචාරයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. ආගමක් විතරක් නෙමෙයි බෞද්ධ ශිෂ්ටාචාරයෙන්.
ඒ
කියන්නේ ඒ කාලේ උතුරින්දියා තිබුණ දියුණු වාරි කර්මාන්තය, සාහිත්‍ය කලාව, චිත්‍ර කලාව, වාස්තු විද්‍යාව වගේ හැම කලාවක්ම හැම ශිෂ්ටාචාරයේ හැම අංගෝපාංගයක්ම ලංකාවට ලැබුණේ මහින්දාගමනයත් එක්ක කියලා කියන්න පුළුවන්.
ඔව්. දැන් විශේෂයෙන්ම වාස්තු විද්‍යාත්මක දේවල් නේද? දැන් වාරි කර්මාන්තය නම් බොහෝ දුරටම ලංකාවේ වර්ධනය වෙච්ච එකක්. ඉතින් අපිට සඳහන් වෙන වංශ කතාවල මිහිඳු හාමුදුරුවොත් එක්කලාම නැත්නම් ඒ කාලෙදිම විශේෂයෙන් සංගමිත මිහිඳු වහන්සේ සමගම අටලොස්
ශ්‍රේණියක සෙනෙක
ආවයි කියලා බලන. එතකොට අටලොස් ශ්‍රේණියක කොටසක් මෙහාට පැමිණීම, ඒ වගේම මිහිඳුන් විසින් අනුරාධපුර නගරයේ ඇති කරන ලද යම් යම් ක්‍රම අනුව තමයි මේකේ පදනමක් වැටුනේ.
මේ පිළිබඳව මම අදහස් කරන්නේ ඇත්තටම දැන් සංගමිත්තා මෙහෙණින් වහන්සේ සමග 18 කුලයක කුලයක් ලංකාවට ආවයි කියලා මහාවංශය ඇතුළු පොතපතේ සඳහන් වෙනවා. ඊට අනුව අපි හිතන්න පුළුවන් හැම ශිල්ප ක්‍රමයක්ම මේ වන විට ලංකාවට එන්නේ නැති කියන එක.
ඔව්. දැන් ඔයිට කලින් ඔය අටලොස් ශ්‍රේණියක් ආවයි කියන එක සඳහන් වෙලා තියෙනවා බද්දකච්චානත් එක්කලා නේද? එතකොට ඒ අවස්ථාවේදී අටලොස් ශ්‍රේණියක් ආව නම් එහෙම මේ අවස්ථාවේදී අටලොස් ශ්‍රේණියක් එන්න තිබිච්ච අවස්ථාව මොකක් කියලා හිතන්නේ?
මේක විශේෂ අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. මොකද බද්දකච්චානත් සමග පැමිණි කණ්ඩායමට වඩා ඉන්දියාවේ ආගමික හා තාක්ෂණික අතින් ඒ වගේම කලා ශිල්ප අතින් බොහොම දියුණු අවස්ථාවක් තමයි අශෝක කාලේ තිබුණේ. ඊට අනුව අපිට හිතන්න පුළුවන් මුලින් ආපු කණ්ඩායමට වඩා විශේෂ දැනුමකින් යුක්තව මේ කණ්ඩායම එන්නේ නැති කියලා.
මහින්දාගමනය නිසාම හෙළ කලාව පෝෂණය වුණා. මේ රට ජනතාව ආදී සිටම කලාවට රුචියක් දැක්වූ බවද බුදුසමයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් සමගම මේ තත්ත්වය වඩාත් පුළුල් වුණා.
කලින් මෙරට තිබුණු චෛත්‍ය වන්දනා, වෘක්ෂ වන්දනා සහ මනරුන් පිදීම සංකේතවත් කරමින් ඓතිහාසික ප්‍රථම ථූපය වන ථූපාරාමය මුල්ම කලාකෘතිය බවට පත් වුණා. එය කලා කේන්ද්‍රයක් වූ බව හෙන්රි පාක්, HCP බෙල් යන මහතුරුන්ගේ විමර්ශන දෙස බලන විට පෙනී යනවා.
ථූපාරාමයේ වටදාගෙයි. එහි බිත්ති වහල යන මේවා සිතුවමින් සරසා තිබුණු බව ආචාර්ය පරණවිතාන මහතා සඳහන් කරයි.
ථූපගරය මෙරටම ආවේණික වූ නිර්මාණයක්. පැරණි ශිෂ්ටාචාරයන්ට අයත් මළවුන් පිදීම පිළිබඳ සංකල්පය මෙයින් දිස්වන බව ආචාර්ය හෙන්රි පාකර් මහතා සඳහන් කරනවා. ඒ වගේම ඒ මතය තහවුරු කරන්නට ඔහු සඳහන් කරන්නේ මේදී ජන ප්‍රධානීන්ගේ රූප වටමාලවල සිතුවම් පොත හෝ එල්ලා තිබුණු බවට සාධක ලැබෙන බවයි. මළවුන් පිදීම මෙමගින් අර්ථවත් වූ නිසාම බුදු සමයට ප්‍රාදේශීය නායකයන්ගේ සහය වඩාත් ඉක්මනින්ම ලැබුණා.
වෘක්ෂ වන්දනාව මෙරට පැතිරී තිබුණාක් මෙන්ම මහන්දචාරෝ හරප්පා ශිෂ්ටාචාරවලින්ද නිරූපණය වූ ලක්ෂණයක් වුණා. මේ නිසාම පණ්ඩුකාභයේ සමයේ පවා තල්ගස හා නුගගස වන්දනීය වූ ස්ථාන බවට පත් වුණා. එබැවින් ඒතිසරි ලනසේ බෝධි වෘක්ෂය රෝපණය කිරීමද විශේෂ ලක්ෂණයක් වුණා.
මහින්දාගමනයේ එක්තරා අංශයකින් මෙරටට ආර්ය ශිෂ්ටාචාරයේ පැමිණීමක් වශයෙන් සඳහන් කළ යුතුයි. ඒ වඩාත් අර්ථවත් වන්නේ මෙයට අනුයුක්තව බෝධි ආගමනයත් සිදු වූ නිසයි.
ආරාධන ගල මුදුනි, ආරාධන ගල මුදුනි, වන් වදුලේ ආරාධන ගල මුදුනි, ආරාධන ගල මුදුනි, තිස්ස තිස්ස හඳ ඇසුනි, රජ නිත නිත තිනි යවුනි, නම සිරි ලක්ක දෙරණේ, තියන කිසි රුකු නොමවේ, කුකුලකි කවුද නොදැනේ, පෞරිස මුදු හඳ නැතුවේ, නම සිරි ලක දිරණී, කියනක කිසිවකු නොමවේ, කුහුලකි කවුද නොදැනේ, පෞහි සමුදු හඳ නැතුවේ, සිරි ලක දෙරණේ, පියනක කිසිවකු නොමවේ. තම නම සිරි ලක දෙරණේ, පියනක කිසිවකු නොමවේ.
ලක්වැසි බෞද්ධයන් විසින් අනුබුදු හිමියන් විසින් සලකනු ලබන මහින්ද මහරහතන් වහන්සේ සිහිකර උපහාර දැක්වීම වස්පාත්‍රව ලබන මිහිඳු උළෙලද බොහෝ ඈත කාලයක සිට ලක්දිව පාත්වාගෙන යනු ලබන්නක්.
මහාවංශය අනුව මෙම උත්සවය ආරම්භ කොට ඇත්තේ කිත්සිරි නිවන් රජ දවසේය. රජතුමා මිහිඳු හිමියන්ගේ ශරීර ප්‍රමාණයටම රණින් පිළිරුවක් නංවා වක්මස පුර සතවක් දා ඒ මිහින්තලාවේ අබතලා වෙහෙරට වැඩම කරවීය.
මේ උත්සවයේදී මහා දන් පැවැත්වූ බවද කියනු ලැබේ. ඉක්බිති රජතුමා මිහින්තලාවේ සිට අනුරාධපුරය දක්වා මහමග සරසවා තමා විසින්ම අනුරාධපුර නැගෙනහිර පැත්තේ සාදවන ලද සත්‍යාකර විහාරයට මිහිඳු පිළිමය වැඩමවන ලද්දී ගිහි පැවිදි පිරිස් සහිත මහා පෙරහැරකින් බව කියලේ.
සත්‍යාකර විහාරයේ තෙදිනක් වඩා සිදුවන ලද ප්‍රතිමා වහන්සේ නැවත 12 වන දින අනුරාධපුර නුවර සරසන ලද මහා වීදි මෙතින් මහා විහාරයට වැඩමවන ලදී.
ඉක්බිති මහජන ප්‍රදර්ශනය සඳහා මිහිඳු ප්‍රතිමාව සිරිමහා බෝ මළුවේ තෙමසක් වඩා හිඳුවන ලද්දේය. අන්තිමේදී රජතුමා නුවර ගිනිකොන විශේෂ මන්දිරයක් සාදවා මිහිඳු ප්‍රතිමා වහන්සේ එහි වඩා හිඳුවා මිහිඳු හිමියන් සමග පැමිණි අනෙක් පිරිසගේද පිළිරු කරවා එහි තැබවීය.
ඉක්බිති ප්‍රතිමා වහන්සේලාගේ ආරක්ෂාවට හා පූජාවට වැටුප්ත තබා මතුවෙන රජවරුන්ද මේ උළෙල මෙසේ පැවැත්විය යුතුයයි රජතුමා විසින් නියෝගයක්ද කරන ලදී.
පසුව රජ පැමිණි රජවරු මිහිඳු උළෙල වාර්ෂිකව පැවැත්වූ බව පෙනේ.
මෙකල මිහිඳු උත්සවයේ පවත්වනු ලබන්නේ මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩි පොසොන්පුර 15 දිනදීය. මිහින්තලේ අනුරාධපුරයේ නගරවල පමණක් නොව දිවයිනේ විවිධ විහාරාරාම ආශ්‍රිතව මිහිඳු උත්සව පවත්වනු ලැබේ.
උත්සවයේ ප්‍රධාන අංගය වන්නේ මිහිඳු ප්‍රතිමා වහන්සේ නමක් අලංකාර ලෙස සරසන ලද රථයක තබා පෙරහැරින් වීථි සංචාරය කරවීමයි. මහින්දා ගමනේදී විවිධ සිද්ධීන් නිරූපණය කරන චිත්‍ර වස්ත්‍රයෙන් රථය අලංකාර කිරීමද බොහෝ විට දක්නට ලැබේ. සමහර ප්‍රදේශවල මිහිඳු පෙරහැර අලි ඇතුන් සහිත නැටුම් කණ්ඩායම් වලින් යුක්තව ඉතා දර්ශනීය තත්ත්වයක් උසුලයි. කොඩි මල් අතු සේසත් ගත් ළමයින් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරද්දී සුදු වතින් සරසුණු උවැසි වූ අතින් ගත් මල් වට්ටි හා පූජා භාණ්ඩ සහිතව සාදුකාර දෙමින් ප්‍රතිමා වහන්සේ වැඩමුණු ලබන රථයේ පිටුපසින් ගමන් කරති. මෙම පෙරහැර වැඩි වශයෙන් පවත්වනු ලබන්නේ සංඝයා භාගයෙහි.
දෙරන රජ රත් අනුර බිම සුන්දර මහමෙවුන උයනෙහි පතල නම තුන් සිත් එකලු කල සිරියෙන් අතම සම සම්ලුලු සමාධිය ළඟ වැද වැටෙමි මම අදවන් වන් කැලුමෙන් පාකුළු සමවන් සුවෙන් වැද සිඳ මහා මෙවුන කොනේ බුදුවන් අදද දිවර රොද බඳින දිනේ දෙවියන් වදින් මෙහි බුදු
බෞද්ධ උරුමයන් පිළිබඳව කතා කරන විට බෞද්ධ උත්සව පෙරහැර මේ හැම තැනකදීම බෞද්ධ කුඩිය ඔසවා තැබෙනවා. බෞද්ධ කුඩිය පිළිබඳවද අපි බොහෝ තොරතුරු නොදන්නා බව පෙනෙනවා. මේ නිසා පොසොන් උදානය සමග මෙබඳු සමයක ඔසවා තැබෙන බෞද්ධ කුඩියේ වතගොතද යම් ප්‍රමාණයකට විමසා බලමු.
මේ පොසොන් සමයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දෙන්නේ බෞද්ධ කොටියයි. බෞද්ධ කොටිය දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ නිකුත් වූ නීල පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ හා ප්‍රභාෂර යන බුදු රැස්ය.
ධජ ලෝකයේ ඉතා අලංකාර ලෙස කැපී පෙනෙන මෙම සද්ධර්ම බෞද්ධ කොටිය කාලීන නිර්මාණාර්ථය යනු තවමත් අවිශ්චිතයි. 1880 ගණන්වල බෞද්ධ කුඩිය නිර්මාණය කරන ලදයි විශ්වාස කෙරේ. මෑතක් වනතුරු බෞද්ධ කුඩිය නිර්මාණය කිරීමේ ගෞරවය සෙන්පති ඔල්කොත්තුමා වෙත පිරිනැමීම සිරිතක් වී තිබුණා. මෙරට බෞද්ධ ප්‍රබෝධය සඳහා එතුමා විසින් විශේෂ සේවාවන් රැසක් ඉටු කළ බැවින් බෞද්ධ කුඩිය එතුමාගේ නිර්මාණයක් ලෙස වැඩි දෙනෙකු පිළිගැනීම පුදුමයක් නොවේ.
එහෙත් බෞද්ධ කුඩිය නිර්මාණය කළේ එතුමාම නොවන බව එතුමාගේ දිනපොතේ සමකාලීන මූලාශ්‍ර අනුවත් පැහැදිලිව තිබෙනවා. බෞද්ධ කුටිය නිර්මාණය කළ වකවානුව තුළ ඕල්කට්තුමා මදුරාසේ සිටි බවට තොරතුරු ලැබී තිබෙනවා. බුදුන් වහන්සේගේ උත්තුංග ශරීරයෙන් නික්මුණු ෂට්වර්ණයේ යොදා ගනිමින් කොඩියක් සැකසීමේ මුල් සහ අද්විතීය අදහස අපේ කොළඹ සහෝදරයන් පාලි වී ඇතැයි ඕල්කට්තුමා විසින් ප්‍රකාශ කර තිබේ. මේ අනුව කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සමාජිකයින් බෞද්ධ කුඩිය නිර්මාණය කළ බවත් ඕල්කට්තුමා එහි හැඩය වෙනස් කිරීමට යෝජනා කළ බවත් අනාවරණය වේ.
අපේ දීර්ඝ ඉතිහාසයේ පුරා දිවෙන උදාර කොඩි සම්ප්‍රදාය ගැන සලකා බලන විට බෞද්ධ කුඩිය අපාති නිර්මාණය වීම පුදුමයක් නොවේ. කොඩි සම්ප්‍රදාය පෙරදිග උරුමයක්. ශ්‍රී ලංකාවේද ඉතිහාසයේ ආරම්භයේ සිටම කොඩි භාවිතය පිළිබඳව අවස්ථා එමටයි. මහමග වීදි ගොඩනැගිලි විහෙර විහාර සැරසීම සඳහා අනේකවිධ ධජපතාක යොදාගත් බව වංශකතාවලත් සද්ධර්ම රත්නාවලියේ පූජාවලිය සහ සන්දේශ කාව්‍යවලත් සවිස්තරව දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ බෞද්ධ කොඩිය ඓතිහාසික ලෝක බෞද්ධ සම්මේලනයේදී ජීපි මල්ලසේකර මහතා විසින් ලෝක බෞද්ධ කොඩිය වශයෙන් පිළිගත යුතුයයි යෝජනා කළා. එය අනුව 1951 සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙස සම්භාවිතයට පත් වුණා.
මේ පොසන් පොහොදා අනුරාධපුර නිහිතලිය ඇතුළු රජරට විහෙර විහාර සිද්ධස්ථානවල බෞද්ධ කොඩි තැනතන ලෙසන අයුරු අපට දැකිය හැකි. බෞද්ධ කොඩි එසවීමේදී පිළිපැදිය යුතු කරුණු කීපයක් අප අතර තිබෙනවා. එහි මුල්ම වර්ණය වූ නීල වර්ණය කුඩි කණුව සමග තිබීම වැදගත්. එමෙන්ම කුඩා වර්ණ කැබලි සංකලනයෙන් සෑදෙන ප්‍රභාෂර තීරුවේද නිල් පාට ඉහළින්ම තිබෙන අයුරින් කොඩිය නැන්විය යුතුයි. බෞද්ධ කොඩිය ඉහළ සිට පහළට වැටෙනසේ එල්ලන්නේ නම් නීල වර්ණය ඉහළින්ද වර්ණ කැබලි සහිත තීරුවේ නීල වර්ණය දකුණු පසින්ද තිබෙනසේ එල්විය යුතුයි.
මහින්දා ගමනේ නිසාම අපලද සහන් එළියෙන් විඳක් අසිරිමත් පොසොන් උළෙල උදෙසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය එලෙස සටහන් කළ වගයි.
කතනයෙන් සහය වුණ ප්‍රියංගිකා සමරසේකර, දීපිකා රාජපක්ෂ සමග ජෝතිපාල තිබුවන
කාව්‍ය සංකල්පනා පරගොල්ලේ ලයිනල් ප්‍රේමතිලක, ගායන ඇමස්ටි නානයක්කාර.
නිෂ්පාදන සහාය සමන් අභිවර්ධන. පිටපත හා පම නිෂ්පාදනය තෙමිකෝන් ඉහළගම සමග ජෝතිපාල තිබුවන.
සුදුයි සුදුයි මුළුමින් තලාවෙන අදරත් පතුරේ නැවෙනවා. එකින් එකට නැයිලා පිරගත පෙළ නිවන් පුරට මඟ පාදනවා. නිවන් පුරට මඟ පාදනවා. බුද්ධං සරණේ විරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන එකට නැවිලා පිරගත් පෙළ මුවන් පුරට මඟ පාදනවා මුවන් පුරට මඟ පාදනවා මුවන් පුරට මඟ පාදනවා
මමතන්නේ මේ වැඩසටහන අපිට ශ්‍රී ලංකා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගැන සිතන්නට ඒ පිළිබඳව සොයා බලන්නට මම හිතන්නේ විශේෂ උනන්දුවක් ඇති කළා කියලා ඔබටත් ඒ අන්දමේ අදහසක් ඇති වෙනට ඇති කියලා අපි හිතනවා. කෙසේ වෙතත් අපි ඔබට ආරාධනා කරනවා අපේ අතීතය ගැන සොයා බැලීමට යොමු වන්න කියලා. ඇත්තටම අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට කලින් අපි ඒ ගැන මේ වගේ සොයා බලනවා එක එක අන්දමේ වැඩසටහන වලට සවන් දීලා බොහොම තොරතුරු හොයාගෙන තමයි අපි ඔබට ඒවා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒවා හොයනකොට අපිටත් ඒ වගේම ලොකු උනන්දුවක් ඇති වෙනවා. අපි මේ වැඩසටහන ඉවරලත් තවදුරටත් දිගටම ඒවා ගැන සොයා බලනවා කියවනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ දෙයක් ඔබලත් කරනවා නම් එහෙම මම හිතන්නේ තමත වටිනවා කියලා. මොකද කතා කරන්නට යාළු මිත්‍රයෙක් එක්ක කතා කරන්නට දේවල් තියෙනවා මේ Facebook වලට වලින් කියන දේවල් වලට අමතරව. ඉතින් මේ අපිට පුරුදු වෙන්න පුළුවන් ඇත්තටම මේ ඒ වගේ සොයා බැලීමක් ඔබලත් කරනවා නම් එහෙම අපේ අතීතය ගැන ගියන ලියවුණු ප්‍රබන්ධ කතා වංශ කතා ඒකට ඇත්තටම ඊට ඔබ්බට ගිහිල්ලා ලියවුණු ශාස්ත්‍රීය ලිපි පුරාවිද්‍යා පරීක්ෂණ සහ ඒ වගේම මේ ශාස්ත්‍රීය සාකච්ඡා ඒ වගේ දේවල් ඉතා විශාල සංඛ්‍යාවක් දැන් තියෙනවා. ප්‍රවෘත්තිපත්‍රවල තියෙනවා, පොත්පත් තියෙනවා, ඒ වගේම මේ අන්තර්ජාලයට ගියොත් ඒ හරහත් අපිට ලොකු දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි හැමෝම මේ ඒවැනි ඒ වගේ උනන්දුවක් අරගෙන ඒ වගේ දෙයක් කරනවා නම් එහෙම මම හිතනවා අපිට ලංකාවට අපි දැනට කරනවට වඩා සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව තමයි අසත්‍ය කතා කරන ඇයට අපිටම පුළුවන් ඒවට උත්තර සපයන්. ඉතින් මේ වගේ උනන්දුවක් තියෙන කෙනෙකුට පටන් ගන්න පුළුවන් හොඳම තැනක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් 1952 දී නිකුත් කළ තියෙනවා History of Ceylon යන කෘතියක්. ඇත්තම 1959 දී පිට වුණේ පළවෙනි කොටස. ඊට පස්සේ පසු කාලෙක දෙවෙනි කොටසත් පිට වුණා. ඉතින් මේකේ මේ ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ සමේ ඉඳන් මේ පෘතුගීසි සමය වෙනකම් වගේ සියලුම පරිච්ඡේද ගැන කාල පරිච්ඡේද ගැන ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම මේ තොරතුරු මේ සාක්ෂි සහිතව පුරාවිද්‍යාව වගේම අනෙක් සාක්ෂි සහිතවත් පෙන්නලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෘතිය කාටවත් මේ බලපෑමක් කරන්නට පුළුවන් එකක් නෙමෙයි. ඒක ඇත්තටම පටන් අරන් තිබුණේ 1953 දී. ඒකට උපකුලපති රසිටි අයිවෝ ජෙනින්ග්ස් මහතාගේ මග පෙන්වීම යටතේ මේ ඉතිහාස පිළිබඳ මහාචාර්යවකට ඉතිහාස පිළිබඳ මහාචාර්ය HC රේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කර්තුමණ්ඩලයක් මගින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තමයි ඒ සියල්ලම සංස්කරණය කරලා තියෙන්නේ. ඒ මහතාගේ අදහස් සෑහෙනත් ඒට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේවා මේ වංශ කතා වගේම ඉතිහාසය දැකිය හැකි අනෙක් කවුළුව කියන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාක්ෂි සෙල්ලිපි ඒ වේලියා ඇතිදී එතකොට විවිධ විදේශීය සංචාරකයන්ගේ ලිපි ඒ වගේම මේ වගේ කරුණු ඒ කියන්නේ මේ ජනකතා ඒ වගේ ඒවත් එකතු කරලා තමයි මේ වුණ අධ්‍යයනය කළ තියෙන්නේ. හැම දෙයක්ම ගැනම හැම මේ තොරතුරක් ගැනම විවිධ අන්දමේ විවිධ පැති වලින් බලලා ඒගොල්ලන් ලියලා තිනවා. ඉතින් ඒගොල්ලන් කියන්නේත් නැහැ මේ ඒවා සම්පූර්ණයෙන් පිළිගන්නේ කියලා. අපිට අවස්ථාවක් තියෙනවා ඒ හැම පැත්තක්ම ගැන බලලා තීරණ ගන්න කියන්නේ අපිට අදහසක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ මේ අද වැඩසටහනට මේ අපි කතා කරන්නේ මිහිඳු හිමියන් ගැන. ඉතින් මිහිඳු හිමියන් මේ අශෝක අධිරාජයා තමුන්ගේ පුතා මිහිඳු හිමියන් සහ තවත් කණ්ඩායමක් ලංකාවට පිටත් කරලා එවුව බවත් ඒ ඇවිල්ලා ලංකාවේ බුදු සමය පිහිටවුව බවත් අපි අහලා තියෙන පොඩි කාලේ තාමත් අපි අහන එක. එතින් මේ කෘතියේ මම මේ කතා කළේ මේ හිස්ටරි ඔෆ් සිලෝන් කියන කෘතියේ ඒ පිළිබඳව තියෙන දේ බැලුවාම ඉතාමත්ම සංකීර්ණයි, ඉතාමත්ම මේ උද්‍යෝගයක්කින් කියවන්න පුළුවන් දේවල් තියෙනවා ගොඩක් පැති අපි මෙතෙක් අහපු නැති පැති. ඉතින් මේ මුලින්ම කියන්න තියෙන්නේ මේ මිහිඳු හිමියන් කෙලින්ම අර මේ ඉන්දියාවෙ ඉඳන් අහසින් ඇවිත් මිහින්තලේ අඹස්තර ගලට ඇවිල්ලා අර අඹ ගහක් යට ඉඳගෙන මේ තිස්ස කුමාරයාව හම්බුණා, තිස්ස රජුව හම්බුණා කියන එක ඒක නිකන් අපි කතාවක් හැටියට කිව්වට ඒකේ පසුබිමේ ඉතාමත් විශාල දෙයක් සිදුවිලා තියෙන බවයි අපිට පේන්නේ. මුලින්ම කියන්න තියෙන්නේ අශෝක අධිරාජයා මේ කාලිංග යුද්ධෙන් පස්සේ ඒකේ වුණු මේ මනුෂ්‍ය සංහාරය දැකලා පස්සේ හිතුණා ඒව නවත්තන්න ඕනේ කියලා. එයා මනුස්ස ඝාතන නවත්තලා මිනිස්සුන්ව ධර්මයෙන් තමුන් වෙතට යොමු කරගන්න තමයි බලාපොරොත්තු වුණේ. ඉන් පස්සේ අදින එහෙම ඉඳලා ඉන්න කාලෙදී එයා සැහැන්න මේ බෞද්ධ ආගමික හිමිවරුන්ට සැහැන්න සහ පන්සල් වල සැහැන්න උදව් උපකාර කළා. ඉතින් ඒවා ඊනොත් සමහර වැරදි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා කාලයක් යනකොට සංගායනාවක් ධර්ම සංගායනා කරන්නට අවශ්‍ය වුණා. ඉතින් අතරම තුන්වෙනි ධර්ම සංගායනාව කෙරලා තිබුණේ ඒ කාලෙදී. ඊට පස්සේ විවිධ රටවල් වලට ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය වෙන පුළුවන් බුරුමය එවගේ රටවල් වලට ධර්ම දූත පිරිස් යවන්නට අශෝක අධිරාජ්‍ය තීරණය කළා. ඉතින් විශේෂ තැනක් ලංකාවට ලැබිලා තිබුණා. ඒකට හේතුවක් හැටියට අපි දක්වන්නට පුළුවන් අශෝක අධිරාජයාගේ තමුන්ගෙම පුතා වන මිහිඳු හිමියන්ට තමයි බාර දුන්නේ ලංකාවට ඇවිල්ලා ඒ කර්තව්‍ය කරන්න. ඉතින් මේ පොතේ තියෙන හැටියට මිහිඳු හිමියන් ඒ කටයුතු බාර දුන්නට එයා ඒ වෙලාවෙම ඒ සමගම ආවෙන අනික් අය අනික් සිමියවරු ඒහා සමගම ඒ දිනවල වගේම එක එක පළාත් වලට ගිහිල්ලා තමට බාර දුන්න පළාත් වලට ගිහිල්ලා මේ බුදු සමය පිහිටෙව්වා, බුදු සමය ගැන වැඩ කටයුතු කළා. නමුත් මිහිඳු හිමියන් ඒක කළේ නැහැ. ඒකට හේතු හැටියට සඳහන් වෙන්නේ ඒ දිනවල ලංකාවේ සිටියේ තිස්ස කුමාරයාගේ තාත්තා මුටසිව රජුර තමයි රාජ්‍ය කරමින් සිටියේ. ඉතින් ඒ මුටසිව රජු මහලුයි. ඉතින් මිහිඳු හිමියන් හිතුවලු මේ මහලු මේ රජතුමා යටතේ බුදු සමයේ පිහිටෙව්වට වැඩි කලක් පවතින එකක් නැහැ. ඒක නිසා ටිකක් මේ ශක්තිමත් රජ කෙනෙක් එනකන් ඒ මහතගේ මේ රජතුමාගේ පුතා වෙන්න පුළුවන් ශක්තිමත් රජෙක් ආවට පස්සේ තමයි ලංකාවට වැඩමවන්නේ කියන එක. ඉතින් ඒ අතරෙදී මිහිඳු හිමියන් වේදිසපුර කියන්නේ මගධ රාජ්‍යයට තවත් බස්නාහිර පැත්තට වෙන්න තියෙන රටක් වේදිසපුර ට ගිහිල්ලා තමුන්ගේ අම්මා, තමුන්ගේ මෑණියෝ තමයි වේදිස දේවිය. ඒ මෑණියන් සමඟ කලක් ගත කළා තියෙනවා. ඒ ගත කරන කාලය ඇතුළත ලංකාව ගැන අධ්‍යයනය කළා, ලංකාවේ භාෂාව ගැන අධ්‍යයනය කළා, සැහැන්න වැඩ කොටසක් ඒ අතරෙත් කළා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඒ වෙපතේ. ඉතින් එහෙම ඉන්න අතරෙදි තමයි මේ මුටසිව රජතුමා මිය ගිහිල්ලා තිස්ස කුමාරයා රජ වුණේ. තිස්ස කුමාර රජකම් බාරගත්තට පස්සේ ආයෙත් තව කතාවක් තියෙනවා. ඔහු මේ ඉතාමත් වටිනා මේ ත්‍යාගී භෝග සමග දූත පිරිසක් ඉන්දියාවට වෙලා තියෙනවා අශෝක රජුරන් හමුවන්නට. ඉතින් ඒකින් හිතන්න පුළුවන් ඒ දිනවලත් ඒ කියන්නේ මිහිඳු හිමියන් ලංකාවට වැඩින්නට කලිනුත් අපේ රාජ රටවල් දෙක අතර රාජස්ථානික සබන්තා බඩු හෝම මේ හෝමාරු කර ගැනීම, මේ අමාත්‍යවරුන්ගේ හැට මෙහැට යෑම, ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ දූත පිරිසේ නායකත්වය ගත්තේ අරිට්ඨ කියන අමාත්‍යවරයා, තිස්ස රජතුමාගෙම මේ ඥාති සොහොයුරෙක් අමාත්‍යවරයෙක්. ඉතින් මේ වටිනා ත්‍යාග භෝගස් එක්ක ඇවිත් ඉන්දියාවේ මේ අශෝක ලෝක අධිරාජ්‍යාව මුණ ගැහිලා ඒ ත්‍යාග බොග පිළිඅරගත් පිළි ලබා දුන්නා. ඉතින් අතර මතනේ රජතුමා ඉතාමත්ම සතුටුයි. ඉතින් ඒ දූත පිරිසට මාස පහක් එහි නවතින්නට ඉඳ දීලා මෙතන ඒගොල්ලන්ට සැහැන්න සැපසුකම් දීලා තියෙනවා. ඉතින් තව ඒ අතරින් තව තව වැඩ කටයුතු කෙරෙන්නේ නැති ඒ හැම එකක්ම මේ ඉතිහාසපතේ නැහැ. ඉතින් මේන් පස්සේ ආපසු අරිට අමාත්‍යවරයා ලංකාවට එනකොට ඒ වගේම තෑගි බෝග සමග මේ රාජ අභිෂේකයට අවශ්‍ය මේ ආභරණ සියල්ලම අශෝක අධිරාජයා දීලා තිනවා. ඒකෙන් ඔව් බලාපොරොත්තු වෙන්නේ ඒ ආභරණ සහ උපකරණ සමග තිස්ස රජතුමා නැවතත් අභිෂේකයක් කරයි කියලා රජෙක් හැටියට. ඉතින් එතෙන්දී එය පෙන්නනවා එතෙක් එතනින් පෙන්නුම් කරන්නේ ඒ වෙනකන් තිස්ස කුමාරයා සාමාන්‍ය රජ කෙනෙක් හැටියට ලංකාවේ ප්‍රාදේශීය රජෙක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. එමත්නම් ගාමිණී කියන නමින් තමයි පෙනිසෙලා තියෙන්නේ. නමුත් මේ අභිෂේකයෙන් පස්සේ එයා ඊට වඩා ඉහළ තැනක් රජ කමක් ලැබුණා කියන එක තමයි කියවෙන්නේ. ඉතින් ඒ රජකම ලැබිලා තියෙන්නේ අශෝක අධිරාජයාගේ ආශිර්වාදයේ යටතේ වුණාම මම හිතන්නේ අනෙක් ප්‍රාදේශීය රජුරන්ට වඩා ඉහළ තැනක් මේ තිස්ස කුමාරයාට ලැබුණා. ඒ වගේම දේවානම්පිය කියන නම ඒ නම අශෝක අධිරාජයාගේ පාවිච්චි කරන නම. ඉතින් එයාගේ ඒ නම දේවානම් පීතිස් කියන නමින් රජ වුණායි කියලා කිව්වහම මම හිතන්නේ සැහැන බලවත් තත්වයකට එන්නත් පුළුවන්. හැබැයි ඉතිහාසඥයෝ මේ තර්ක කරනවා වාද කරනවා ඒකින් පෙන්නුම් කරන්නේ තිස්ස කුමාරයා අශෝක අධිරාජයාට ගේ යටතට ආවද කියන එක. ඉතින් එවැනි දේවල් මේ විවාදාත්මකයි. ඉතින් ඒවා ගැන සොයන්නට තමයි අපි ඔබලට ආරාධනා කරන්නේ. ඒව ගැන කතා කරන්න කියවන්න ඔබලාටම පුළුවන් ඒ ගැන යම්කිසි අදහසක් ලබා ගන්නට. ඉතින් මේ ඊට පස්සේ දැන් මිහිඳු හිමියන් තීරණය කළා ලංකාවට එන්නට සුදුසුයි කියලා. ඉතින් ඒ හිමියන් ලංකාවට වැඩම කළා. වැඩම කළා මිහින්තලේදී රජතුමා මුණ ගැසිලා ඊට පස්සේ ඒ බුද්ධාගම පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න අනුරාධපුරයට පැමිණලා ඉතින් කලක් අනුරාධපුරේ ඉඳලා ඒ කටයුතු සම්පාදනය කළා. අශෝක දෙවනපිස තීතිස රජදුරුව මේ මහමෙවුනා උයන ඒ වගේ උයනක් බාර ගන්නට මේ එහිමයන්ගෙන් ඇහුවාම ඉතින් මේක සසුනට පුද කරනවට එයාගේ අකමැත්තක් තිබිලා නැහැ. ඉතින් ඒ සසුනට ඒක පූජා කළා මහවිශාලට විශාල වශයෙන් ඒ බුද්ධාගම දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කෙරීගෙන ගිහිලා තියෙනවා. එතෙන්දී මේ තවත් කතාවක් මෙතන තියෙනවා. අනුලා දේවිය කියලා කියන්නේ දෙවනපිටිස රජුලගේ සොහිවරාගේ දේවිය. එයා ඒ දේවිය මේ ඉල්ලලා තිනවා එයාට මහනුවෙමට කැමැති අයට අවසර දෙන්න කියලා. නමුත් එතන තියෙන ප්‍රශ්නේ මේ මිහිඳු හිමියන් කියලා තියෙන්නේ යාට එහෙම මේ මිහිඳු හිමියන්ට බලතල නැහැ මේ ඒ වගේ දෙයක් කරන්නට. ඒ සඳහා මේ භික්ෂුණී ශාසනයක් පිහිටවන්නට අවශ්‍යයි. ඒක නිසා නැවතත් මේ අශෝක අධිරාජයාට ඉගෙන ඉල්ලීමක් කරන්න එයා අවශ්‍ය කටයුතු ඒ සම්පාදනය කරයි කියන එක. ඉතින් නැවතත් මේ අරිට්ට සෙනවියා අරිට්ට මේ අමාත්‍යවරයා ඒ පණිවිඩයත් රැගෙන තවත් දූත පිරිසක් සමග ඉන්දියාවට යන්නට එයාට මේ රජතුමාගේ අණක් ලැබුණා. නමුත් මේ ගමන යනකොට යන කලින් එයා පොරොන්දුවක් ලබා ගත්තා මේ රජතුමාගෙන්. ඒ ගමන ගිහිල්ලා ඇවිත් භික්ෂුනි ශාසනය ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කළාට පස්සේ ඔහුටත් ශාසනයට එකතු වෙන්න මහණෙනිට අවශ්‍යයි කියන එක. ඉතින් ඒ පොරොන්දුව ලබාගෙන තමයි ඔහු ගිහිලා තියෙන්නේ. ගිහිත් එහෙත් නැවතත් කාලයක් ඉඳලා සංගමිත්තා චර්න් වහන්සේලා සහ අනිකුත් කටයුතු අපි දන්න හැටියට මේ විවිධ ශාස්ත්‍ර දන්නා ඒ කණ්ඩායම සමග ඇවිත් ලංකාවේ මෙහෙණි සසන පිහිටුවා. ඒ සමගම ශ්‍රී මහ බෝධි ශාඛාවක් මෙහිගෙනත් ඒ ගැන ඒ කටයුතු කෙරුණා. මම හිතන්නේ ඒ ගැන විස්තර ඉතාමත්ම විශාල තොගයක් මේ පොත්වල තියෙනවා. හරිම ඇත්තටම කියවන්න ගියාම ඒක නවත්තන්න හිතෙන්නේ නැහැ. මොකද ඒතර නවත්වත් එතනින් එහාට තව වෙනත් පොත්වලට ගිහිල්ලා මේ ඒ ගැන කියවන තමයි හිතෙන්නේ. ඉතින් මේ ඇති ඔබට කල්පනා වෙනවා ඇති මේ ඉතිහාස පොතේ දැන් අපි බෞද්ධ සාහිත්‍ය අපි කියනකොට අපි කුඩා කාලේ නම් අහන දෙයක් තමයි මේ මිහිඳු හිමියන් අහසින් තමයි ලංකාවට වැඩි කියන එක. ඉතින් ඒක ගැන මොකද්ද ඇත්ත කතන්දරේ කියන එක අපිට කුතුහලයක් තියෙනවා. ඉතින් අපි හුඟක් දේවල් මේ පුරාවිද්‍යාත්මක පැත්තෙන් බලනකොට අර වගේ වංශ කතාවල තියෙන දේවල් මේ වලට වඩා වෙනස් කතාවක් තමයි අපිට පුරාවිද්‍යාත්මක යථාර්ථයෙන් අපිට දැනගන්න ලැබෙන්නේ. නමුත් මෙතෙන්දී එයින් ඔබට ගියක් ගිය හැටියක් පේනවා. එමකට මේ ඒ ගැන මේ පුරාවිද්‍යා සෙල්ලිපි කීපයක් හම්බ වෙලා තියෙනවා. නගරින පළාතේ රජගල, ඔබ දන්නවා රජගල තියෙන කොහෙද කියලා, මේ අම්පාරට කෙට්ටුව. ඒ රජගල මේ තියෙන නටබුන් අතර තියෙනවා සෑහෙන මේ ගල් ගුහා තියෙනවා. ඒ වගේම පුංචි චෛත්‍ය කීපයක්ම තියෙනවා. ඒ චෛත්‍යවල අතරේ තිබුණා මේ එක සෙල්ලිපියක සඳහන් වෙලා තියෙනවායි කියලා කියනවා. මෙන්න මේ බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන මේ සෙල්ලිපිය මේ දීපයට පළමුව ඉර්දියෙන් පැමිණි ඉට්ටිය තෙරුන් වහන්සේ සහ මහින්ද තෙරුන් වහන්සේගේ ස්තූප තමයි මේ කියලා මේ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක කොයි විදිහට එහෙමමද ඒ සෙල්ලිපිය තියෙන්නේ විනින් විදිහක්ද, ඒක අර්ථකථනය කළ තියෙන විනින් විදිහකට, ඒ ගැන අපි මම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් අපිට කියන්න තියෙන්නේ එවැනි දේවල් ඉතිහාස පොත්වල තියෙනවා. මම හිතන්නේ අපි මේ ආසා සිටින කීප දෙනෙක් අපිට අහලා ඇති. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවයින් පුළුවන්. ඉතින් අපි ආරාධනා කරන්නේ ඔබට මේ ඒ ගැන හොයලා බලන්න. ඉතින් එතකොට මේ ඉර්දීන් එන්නේ නැත්නම් එහෙම වෙනින් විදිහක් නැද්ද මේ ඉන්දියාව විසිට ලංකාවට එන්න? අපි අහලා තියෙන්නේ මේ බුදුහිමියනුත් ලංකාවට වැඩියා කියලා. ඒත් ඔය විදිහමයි. ඉතින් ඒ විදිහ නැතුව වෙන විදිහක් නැද්ද කියන එක. ඉතින් මේ අපි දැන් අනිත් පැත්ත බලනකොට මේ අරිට්ට සෙනවියා, මේ අරිට්ට ඇමතිවරයා ලංකාවට මේ ඉඳන් ඉන්දියාවට යනකොට ගිහිලා තියෙන්නේ දඹකොළ පටුන. ඒ කියන්නේ මේ පේදුරුතුඩුව අසල තියෙන මේ රායකින් තමයි ගිහිලා තියෙන්නේ. කල්කටාව අසල තියෙන ගඟ මොද මොය අසල තියෙන වරායකට දවස් 7ක් ගිහිලා තියෙනවා ඒ ගමනට. එතන සිට තවත් දවස් 7ක් පාටලිපුත්‍ර නගරයට, ඒ කියන්නේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ ඉන්දියා මැද හරිය, තව දවස් 7ක් ගියද දවස් 14ක් යනවා ලංකාව විසිට පාටලිපුත්‍රට. ඉතින් ඒ කාලය ගැන බැලුවාම මෙතන ඉතන ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේ මූදු යාත්‍රාවලිනුත් ඒ ගමන කෙරිලා තියෙනවා. ඉතින් මේ අපි අද මේ වැඩසටහනෙන් අදහස් කළේ මේ මොහොන් හිමියන් ලංකාවට ඇවිල්ලා ඒ කළපු සේවය ගැනත්, ඒ වගේම ඒ පිටවස තිබෙන ඓතිහාසික දේවල් ගැනත් ඔබට යම් කිසි හැඳින්වීමක් කරන්නට, ඒ ගැන උනන්දුවක් ඇති කරන්නට, ඒ ගැන කියවන්නට, අධ්‍යයනය කරන්නට ඔබට උනන්දුවක් ඇති කරන්නට. ඉතින් අද වැඩසටහන අපි ඒ වැඩසටහන අපි අද මෙතකින් සමාප්ත කරනවා. අපි මෙතනදන් තව අපේ නිවේදන කීපයක් තියෙනවා. ඒ නිවේදන අවසානයේදී අපේ වැඩසටහනේ අවසානයට ළඟාවෙමු.
හොඳයි. අසන්දිමිත්ත. අසන්දිමිත්ත කියන්නේ නව කතා පොතක්. ලියලා තියෙන්නේ සමන් වික්‍රමාරච්චි. ඒ වගේම දැන් තියෙනවා අසන්දිමිත්ත චිත්‍රපටිය. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අශෝක හඳගම. මේ නිවේදනය සිප්ඵල පදනම මගින්. මේ වෙනකොටත් ඔබ දන්නවා අසන්දිමිත්ත සිංහල චිත්‍රපටිය ජූලි මාසේ 7 වෙනිදා ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේදී තිරගත වන බව. මේ චිත්‍රපටිය පෙන්වීමෙන් ලැබෙන අතිරික්තය සිප්ඵල පදනම මගින් ගොඩනැගීමට බලාපොරොත්තු වෙන පාසල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් වැය කරනවා. මේ පාසල තියෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ. පාසලේ නම කතුමුල්ලුව කනිෂ්ඨ පාසල. පන්ති කාමර 3ක් සහිත ගොඩනැගිල්ලක් සැදීම තමයි බලාපොරොත්තුව. ඉතින් මේ කාරුණික ආරාධනාව ඔබ සැම දෙනාටම. අසන්දිමිත්තා චිත්‍රපටිය නරඹලා අපේ මව්බිමේ අඩුපාඩු සහිත පාසලකට අවශ්‍යම ගොඩනැගිල්ලක් සෑදීමට ආධාර කරන ලෙස. චිත්‍රපටිය අසන්දිමිත්තා, දිනය ජූලි 7 ඉරිදා, ස්ථානය එවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාව, වෙලාව සවස 2. ප්‍රවේශ පත්‍ර බැල්කනි $25, ODC $20. ප්‍රවේශ පත්‍ර සඳහා සිප්පල කමිටු සමාජිකයන් අමතන්න.
මෙන්න තවත් නිවේදනයක්. සාමය සහ රණවිරු සමෘද්ධිනය. නවසීලන්ත ස්පර්ශ සංවිධානය මෙවරත් සාමය සහ රණවිරු සමෘද්ධිනය පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ජූනි මාසේ 22 සෙනසුරාදා, ඒ කියන්නේ ඊළඟ සෙනසුරාදා, හෙට නෙමෙයි, ඊළඟ සෙනසුරාදා හවස 4:00. අතරම මානුෂික මෙහෙයුම නිමා වෙලා ලංකාවට සාමය උදා වෙලා වසර 10ක් පිරෙන්නේ මේ වර්ෂයේ. ඉතින් අපේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ අද දවස කැපකල රණවිරුවන් සිහි කරලා පහනක් දල්වන්නට එන්නට කියලා අපි මේ ඔබගෙන්, ඔබ සියලු දෙනාගෙන් සහ පවුලේ සියලු දෙනාටම අපි මේ ආරාධනා කරනවා. මතක තබා ගන්න දිනය ජූනි 22 සෙනසුරාදා, වෙලාව හවස 4:00, ස්ථානය සෙන්ට් චාර්ජ් චර්ච් ඇන්ඩ් කමියුනිටි සෙන්ටර් රිමේරා. නැවත දිනය ජූනි 22 හවස 4:00. මේ ආනන්ද සමර්කෝන් සහ ලීලාවති. දැන් එළබිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහන අපි ඉදිරිපත් කළ පොසොන් විශේෂාංගය කලකට ඉහත රජරට සේවෙන් ප්‍රචාරය වූ වැඩසටහනකින් ලබාගත් එකක් බව කරුණාවෙන් සලකන්න. අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය කළේ මහින්දත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක, ඔබට ශුභ රාත්‍රියක්.
ආයේ නැගිය ආලෝකේ රාශ්මි ප්‍රභාවේ දේ කිනා.